ශාන්ති 2025 අප්‍රේල් මස 14 වන දින උදෑසන මුරලි බබ්දාදා මතුබන් මුරලි සාරය සුමිහිරි දරුවනි සතුට හා දුක ගැන වූ මෙම සෙල්ලම දන්නේ ඔබලා පමණයි කල්ප භාගයක් පුරාවට සතුට තිබුණු අතර ඉතිරි කල්ප භාගය පුරා තිබුණේ දුකයි ඔබගේ දුක නැතිකර සතුට දානය කිරීමට පියා පැමිණේ ප්‍රශ්නය ඇතැම් දරුවන් තම තමන්ගේ සිත සනසවා ගැනීම සඳහා හොරණෑ ගසා ගන්නේ කුමක් සම්බන්ධයෙන්ද පිළිතුර තමන් දැන් ඉතාමත් පරිපූර්ණ සම්පූර්ණයෙන්ම සූදානම් කෙනෙක් යැයි කියා ඇතැම් අය සිතනවා මෙසේ සිතමින් ඔවුන් තම හදවත සනසා ගන්නවා තමන්ගේ හොරණෑව තමා විසින්ම පිඹ ගන්නවා කියන්නේ මෙන්න මේකටයි බාබා කියනවා සුමිහිරි දරුවනි තවත් ලොකු උත්සාහයක් දැරීමට තිබෙනවා ඔබ පාරිශුද්ධත්වයට පත්වුණු විට පාරිශුද්ධ ලෝකයකුත් අවශ්‍ය වේවි අධිරාජ්‍යයක් ස්ථාපනය විය යුතුයි කිසිම කෙනෙකුට තනිවම ගෙදර යන්න හැකි ගීතය ඔබ තමයි මව හා පියා ඕම් ශාන්ති දරුවන් වන ඔබට ඔබගේ හැඳින්වීම ලැබී තිබෙනවා පියා කියනවා අපි සෑම ජීවාත්මයන් සෑම කෙනෙක්ම මානව ජීවයන් කෙනෙක් ලොකු වුණත් පොඩි වුණත් ජනාධිපති කෙනෙක් වුණත් රජ කෙනෙක් රැජිනක් වුණත් සෑම කෙනෙක්ම මානව ජීවයන් පියා කියනවා සෑම කෙනෙක්ම ජීවාත්මයක් මම සෑම ජීවාත්මයකගේම පියායි මෙන්න මේ නිසා තමයි මම උත්තරීතර පියා උත්තරීතර ජීවාත්මය එනම් උත්තරීතර වන්නේ ඔහු ජීවාත්ම වන ඔබගේ පියා බවත් ඔබ සෑම කෙනෙක්ම සහෝදරයින් බවත් පසුව බ්‍රහ්මා මගින් සහෝදර සහෝදරියන් වන ඔබලා තුළින් ඉහළ හා පහළ වංශ බිහිවෙන බවත් දැන් දරුවන් වන ඔබලා දන්නවා සියලු ජීවාත්මයන් ආත්මයන්ය මෙය තේරෙන්නේ ඔබට පමණයි මිනිසුන්ට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ පියා මෙහි අසුන්ගෙන ඔබ සෑම කෙනෙක්ටම පැහැදිලි කර දෙනවා වෙන කිසිම කෙනෙක් පියා ගැන දන්නේ නැහැ මිනිසු අහෝ දෙවියනි අහෝ මෞනි පියාණනි කියා කන්නලව් කරනවා මන්ද ඉහළම ඉහළ කෙනෙක් කවුරු හෝ සිටිය යුතුයි ඔහු සැමගේ පියායි සෑම කෙනෙක්ටම සතුට දානය කරන ඒකායන කෙනායි සතුට හා දුක ගැන වූ මෙම සෙල්ලම ගැන ඔබ දන්නවා එක් මොහොතක සතුට තිබෙන අතර අනිත් මොහොතේදී ඇත්තේ දුක බව මිනිස්සු විශ්වාස කරනවා කල්ප භාගයක් පුරා සතුට පැවතී බවත් ඉතිරි කල්ප භාගය පුරා තිබුණේ දුක බවත් ඔහුනට තේරෙන්නේ නැහැ සතෝ ප්‍රදාන් සතෝ රජෝ හා තමෝ කියා මට්ටම් තිබෙනවා ජීවාත්ම වන අප අපගේ නිහඬ දේශයේ වාසය කරමු එහි සෑම ජීවාත්මයක්ම සැබෑ රත්රන් එහි කිසිම කෙනෙක් තුළ කිසිම කහටක් තිබෙන්න බැහැ සෑම ජීවාත්මයක් තුළම තමාටම ආවේනික වූ චරිතය පටිගත වී තිබුණත් සෑම ජීවාත්මයක්ම සිටින්නේ පිරිසිදුවයි එහි කිසිම අපිරිසිදු ජීවාත්මයකට ඉන්න බැහැ වර්තමානයේ මෙහි කිසිම පිරිසිදු ජීවාත්මයකට සිටිය නොහැක බ්‍රාහ්මීන් වංශයේ සැරසිල්ල වන ඔබලා පාරිශුද්ධත්වයට පත්වෙමින් සිටී. දැන්ම තමාට දේවතාවරුන් යැයි හඳුන්වා ගැනීමට ඔබට බැහැ. ඔවුන් සම්පූර්ණයෙන්ම පාපයෙන් තොරයි. සම්පූර්ණයෙන් පාපයෙන් තොර කියා ඔබට කියන්න බැහැ. සංඛාචාර්ය හෝ වෙන කුමනාකාරයක කෙනෙක් වුණත් දේවතාවරුන් හැර වෙන කිසිම කෙනෙක්ව ඒ ලෙස හැඳින්විය නොහැකි. දැන් මේ සාගරයේ මුඛයෙන් එන මේ දේවලට ඇහුම් කන් දෙන්නේ ඔබලා පමණයි. දැන් මේ සාගරයේ එන්නේ එකම එක් වතාවකදී පමණක් බව ඔබත් දන්නවා. නැවත උපත් ලැබීම තුලින් මානව ජීවයන් නැවතත් පැමිණෙනවා. මෙම දැනුමට ඇහුම් කන් දීමෙන් අනතුරුව ඇතැම් අය ආපසු පිටව යන විටත් එම සංස්කාර අරගෙන යනවා. එතනින් ආපසු මෙහි පැමිණ නැවතත් මෙයට ඇහුම් කන් දෙන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසා තමයි වයස අවුරුදු 6ක් 8ක් වුණත් ඔහුන් තුල හොඳ අවබෝධයක් ඇතිවන්නේ. මන්ද ජීවාත්මය ඒ එකම ජීවාත්මයයි. මෙම දැනුමට ඇහුම් කන් දෙමින් ඔවුන් ලොකු වින්දනයක් ලබනවා. තමන් දැන් නැවතත් වතාවක් පියාගේ දැනුම ලබනවා කියා එම ජීවාත්මය දන්නවා. එම සතුට ඔවුන් තුල තිබෙනවා. ඔවුන් දක්ෂ වී අන් අයට ඉගැන්වීමට පටන් ගන්නවා. ඒක හරියට තම සංස්කාර දිගටම තමා සමග ගෙන යන සොල්දාදුවන් ළමා කල පටන්ම තම සේවයේ සතුටින් නිරත වෙනවා වගේයි. ඔබ දැන් නව ලෝකයේ පාලකවරුන් බවට පත්වීමට උත්සාහ දැරිය යුතුයි. සෑම කෙනෙක්ටම පැහැදිලි කරන්න, ඔබට එක්කෝ නව ලෝකයේ පාලකවරුන් බවට පත්විය හැකි, නැතිනම් නිහඬ දේශයේ පාලකවරුන් බවට පත්විය හැකි. නිහඬ දේශය ඔබගේ නිවහනයි. තම චරිතයේ රඟ දැක්වීමට ඔබ පැමිණියේ එහි සිටයි. කිසිම කෙනෙක් ජීවාත්ම ගැනවත් නොදන්නා නිසා කිසිම කෙනෙක් මේ ගැන දන්නේ නැහැ. තමන් අශාරීරික ලෝකයේ සිට පැමිණී බවත්, තමන් ආලෝක ජීවයන් බවත් ඔබවත් දැනගෙන සිටියේ නැහැ. අරුම පුදුම දීප්තිමත් තාරකාවක් නළල මැද්දේ බැබළෙමින් තිබෙනවා කියා සන්‍යාසීන් පවා සඳහන් කළත්, ඔවුන්ගේ බුද්ධිය ඔවුන්ට කියන්නේ ජීවය විශාල රූපයක් ඇති දෙයක් බවයි. සලිග්‍රාමයින් ගැන කතා කරන ඔවුන් ජීවාත්මය ගැන සලකන්නේද ලොකු ස්වරූපයක් ඇති දෙයක් වශයෙනුයි. ජීවාත්මයක් සලිග්‍රාමයකි. යාගයක් නිර්මාණය කළ විට ලොකු සලිග්‍රාමයක් නිර්මාණය කරනවා. වන්දනාමාන කරන විටත් ලොකු සලිග්‍රාමයක් තම සිහියේ තබාගෙන සිටිනවා. පියා කියනවා ඒ සියල්ල අවිද්‍යාවයි. ඔබට දැනුම ලබා දෙන්නේ මා පමණයි. ලෝකයේ වෙන කිසිම කෙනෙකුට ඔබට මෙම දැනුම දෙන්න බෑ. ජීවාත්මය තිතක් බවත්, උත්තරීතර ජීවාත්මයද තිතක් බවත් වෙන කිසිම කෙනෙක් පැහැදිලි කර කියා දෙන්නේ නැහැ. දෙවියන් සදාකාලික වූ ආලෝකයක් බවත්, බ්‍රහ්ම ලෝකයේ බවත් ඔහුන් සඳහන් කරනවා. ඔහුන් දෙවියන් කියා සලකන්නේ බ්‍රහ්ම ලෝකයයි. නමුත් ඔහුන් තමන්වත් දෙවිවරුන් වශයෙන් හඳුන්වා ගන්නවා. චරිතයක් රඟ දැක්වීම සඳහා තමන් කුඩා ජීවයක ස්වරූපේ ගන්නා බවත්, පසුව නැවතත් ලොකු ආලෝකයකට එකතු වන බවත් තමයි ඔහුන් කියන්නේ. එයට එකතු වූ අනතුරුව සිදුවන්නේ කුමක්ද? ඔහුගේ චරිතයත් ඒකටම එකතු වෙනවා. එහෙනම් එය සම්පූර්ණයෙන්ම වැරදි දෙයක්. පියා දැන් පැමිණ සිටින්නේ ඔබට ජීවන මුක්තිය ලබා දීමටයි. පසුව කල්ප භාගයක් පුරා ඉනිමගෙහි පහළට ඔබ බන්ධනවලින් පිරී ජීවිතයකට ඇතුළු වෙනවා. පසුව පියා පැමිණ ඔබට ජීවිතයේ නිදහස ලබා දෙනවා. මෙන්න මේ නිසා තමයි ඔහු සියලු දෙනාට මුක්තිය දානය කරන්නා කියා කියන්නේ. එම නිසා පාරිශුද්ධ කරුවන පියාව සිහිපත් කරන්න. ඔහු සිහිපත් කිරීම තුළින් පමණයි ඔබ පාරිශුද්ධත්වයට පත්වන්නේ. නැතිනම් ඔබට පිරිසිදු වෙන්න බැහැ. ඉහළම ඉහළ කෙනා වන්නේ එකම එක පියා පමණයි. තමන් පරිපූර්ණ වෙලා දැන් සම්පූර්ණයෙන්ම තමන් සූදානම් කියා බොහෝ දරුවන් සිතනවා. එසේ සිතමින් ඔවුන් තම තමන්ගේ සිත් සනසා ගන්නවා. ඒක හරියට තමාගේ හොරණෑව තමා විසින්ම පිඹ ගැනීමක් වගේයි. බාබා කියනවා, සුමිහිරි දරුවනි, ඔබට තවත් ලොකු උත්සාහයක් දැරීමට තිබෙනවා. ඔබ පාරිශුද්ධත්වයට පත්වුණු විට ඔබ සඳහා පාරිශුද්ධ ලෝකය අවශ්‍ය වේවි. කිසිම කෙනෙකුට තනිවම ආපසු යන්න බැහැ. කෙනෙක් කෙතරම් ඉක්මනින් කර්මාතීත වීමට උත්සාහ කළත් ඒක කළ හැකි දෙයක් නොවේයි. අධිරාජ්‍යයක් කොහොමත් ස්ථාපනය විය යුතුයි. ශිෂ්‍යයෙක් ඉගෙනීමට කෙතරම් දක්ෂ වුණත් විභාගය පැවැත්වෙන්නේ එය පැවැත්විය යුතු නියම දවසේදී පමණයි. කලින් විභාගය ගන්න බැහැ. මෙහිදීත් එසේමයි. වෙලාව පැමිණී විට ඔබගේ ඉගෙනීමේ ප්‍රතිඵල නිකුත් වේවි. කෙනෙකුගේ උත්සාහය කෙතරම් හොඳ වුණත් තමන් සම්පූර්ණයෙන්ම සූදානම් කියා ඔහුට කිසිදු විටක කියන්න බැහැ. නැහැ, කිසිම ජීවාත්මයක් තවම කලා දහසයෙන් පිරී කෙනෙක් බවට පත්වී නැහැ. තවත් ලොකු උත්සාහයක් දැරීමට තිබෙනවා. තමන් සම්පූර්ණ වෙලා කියා සිතමින් නිකම් හිත සනසා ගන්න එපා. නැහැ, අවසානය වන විට ඔබ සම්පූර්ණයෙන්ම පරිපූර්ණත්වයට පත්විය යුතුයි. තමාගේම හොරණෑව ගහ ගන්න එපා. මුළු අධිරාජ්‍යයම ස්ථාපනය විය යුතුයි. ඔව්, තව ඉතිරි වී තිබෙන්නේ ඉතාමත් කෙටි කාලයක් කියන එක හරිම පැහැදිලියි. මිසයිල සියල්ල නිෂ්පාදනය කරලා තිබෙන්නේ. මුලදී ඒවා සෑදීමට සෑහෙන කාලයක් ගත වුණත් දැන් හොඳ පුරුද්දක් තිබෙන නිසා ඉක්මනින්ම සාදානිම කළ හැකියි. ඒ සියල්ල නාටකයේ නියමිත ඒවායි. විනාශය සඳහා බෝම්බ නිෂ්පාදනය වෙමින් පවතිනවා. මිසයිල කියන වචනේ ගීතාවේත් සඳහන් වී තිබෙනවා. කෙනෙකුගේ උදරයෙන් යකඩ මතුවුණු බවත්, එයින් යම් යම් දේ සිදුවුණු බවත් ඒ ග්‍රන්ථවල සඳහන් කර තිබෙනවා. ඒ සියලුම කතාන්තර මිත්‍යා කතාන්තරයි. පියා පැමිණ පැහැදිලි කරනවා ඒවා හඳුන්වන්නේ මිසයිල කියලයි. විනාශයට පෙර අප දැන් තමෝ ප්‍රධාන තත්වයෙන් සතෝ ප්‍රධාන වේ යුතුයි. තමන් ආදි සනාතන දෙවි දේවතා ධර්මයට අයිතිව සැබෑ රැත්රන් ලෙසින් සිටි බව දරුවන් වන ඔබලා දන්නවා. භාරතයත් හඳුන්වන්නේ සත්‍යයේ දේශය කියලයි. කොහොම නමුත් දැන් එය මිත්‍යාවේ ලෝකයේ බවට පත්වෙලා. රත්රණුත් ඇත්තම ඒවා වගේම කෘතිම ඒවාත් තිබෙනවා. පියාගේ ගතිගුණ මොනවාද කියා දරුවන්මන ඔබලා දැන් දන්නවා. ඔහු මානව වෘක්ෂයේ බීජයයි. සත්‍යසේම සජීවී ජීවයයි. මීට පෙර ඔබ මෙවන් ගීත ගායනා කරමින් සිටියා. පියා දැන් තමන්ව සියලුම ගුණධර්මවලින් පුරවනවා කියා ඔබලාට තේරෙනවා. පියා කියනවා පළමුවෙන්ම ස්මරණ වන්දනාවේ නිරතවන්න මා සිහිපත් කරන්න. එවිට ඔබලාගේ පාපදුරු වී යනු ඇත. මාගේ නම පාරිශුද්ධකරුයන්නයි. අහෝ පාරිශුද්ධකරුවානනි පැමිණෙන්න කියා ඔහුන් ගායනා කරනවා. කොහොම නමුත් ඔහු පැමිණී විට කරන්නේ මොනවාද කිසිම කෙනෙක් ඒ ගැන දන්නේ නැහැ. එක සීතාවක් පමණක් සිටින්න බැහැ. ඔබ සෑම කෙනෙක්ම සීතාවරුන්. ඔබව අසීමිතත්වයේ කරා ගෙන යාමට පියා ඔබට අසීමිත දේ කියනවා. තමන් ගැහැණු කෙනෙක් වුණත් පිරිමි කෙනෙක් වුණත් සෑම කෙනෙක්ම සීතාවක් කියා ඔබට දැන් ඔබගේ අසීමිත බුද්ධියෙන් තේරෙනවා. ඔබ සෑම කෙනෙක්ම සිටින්නේ රාවණගේ සිරකුටියේයි. රාමා පැමිණ ඔබ සෑම කෙනෙක්වම රාවණගේ සිරකුටියෙන් නිදහස් කරවනවා. රාවණ කියන්නේ මිනිසෙක් නොවේ. සෑම කෙනෙක් තුළම පස්පව් තිබෙන බව පෙන්වා දී තිබෙනවා. මෙන්න මේ නිසා තමයි මේ ලෝකය රාවණගේ රාජ්‍ය කියා හඳුන්වන්නේ. එහි නමම පාපයෙන් තොර ලෝකයයි. නමුත් මේ පාපකාරී ලෝකයක් සෑම එකකටම වෙන වෙනම නමක් තිබෙනවා. මෙය ගණිකා මළුවක් වන අතර එය ශිවාලයයි. ලක්ෂ්මී හා නාරායන පාපයෙන් තොර ලෝකයේ පාලකවරුනුයි. පාපකාරී පුද්ගලයින් එම පිළිම ඉදිරිපිටට ගොස් වන්දනා කරනවා. පාපකාරී රජවරුන් පාපයෙන් තොර රජවරුන්ගේ පිළිම ඉදිරියේ හිස නමනවා. මේ ගැන දන්නේ ඔබ පමණයි. චක්‍රයේ කාලපරාසය ගැනවත් මිනිස්සු දන්නේ නැහැ. එම නිසා රාවණගේ රාජ්‍ය ඇරඹුණේ කවදාදැයි කියා ඔවුන් දන්නේ කොහොමද? ඒ දෙක සමසම විය යුතුයි. රාමාගේ රාජ්‍යය ඇරඹුණා. රාවණගේ රාජ්‍යය ඇරඹුණා කියා කියන්නේ කවදාටද? මේ කාරණය සම්බන්ධයෙන් ඔවුන් සම්පූර්ණයෙන්ම පැටලිලා ඉන්නේ. පියා දැන් පැහැදිලි කරනවා. වසර 5000ක මෙම චක්‍රය අඛණ්ඩවම ක්‍රියාත්මක වෙනවා. ඔබ තමන්ගේ උපත් 84 චරිතය රඟ දක්වා නැවත නිමස බලා පිටත් වෙනවා කියා දැන් ඔබ දන්නවා. එය රාමාගේ රාජ්‍යයයි. පසුව ඔබ රාවණගේ රාජ්‍යයට යනවා. මෙම නාටකය ජය හා පරාජය පිළිබඳ වූවකි. ඔබ ජයග්‍රහණය ලබා දිව්‍ය ලෝකයේ පාලකවරුන් බවට පත්වෙනවා. පසුව පරාජයට පත්වන ඔබලා අපායේ පාලකවරුන් බවට පත්වෙනවා. දිව්‍ය ලෝකය හා අපාය එකිනෙකට වෙනස්. කෙනෙක් මිය ගිය විට ඔහු දිව්‍ය ලෝකයට ගියා කියා කියනවා. ඔබ දැන් තවදුරටත් එසේ කියන්නේ නැහැ. මන්ද දිව්‍ය ලෝකයේ ඇතිවන්නේ කවදාදැයි කියා ඔබ දැන් දන්නවා. අහවල් අහවල් කෙනා ආලෝකය හා මුසුණා. නිර්වාණයට ගියා කියා මිනිස්සු කියනවා. කිසිම කෙනෙක්ට ආලෝකය හා එකතු වෙන්න බැහැ කියා ඔබ කියනවා. සෑම කෙනෙක්ටම ගැලවීම ලබා දෙන්නා වශයෙන් හැඳින්වෙන්නේ ඒ කායන කෙනාවයි. ස්වර්ණම යුගයේ තමයි දිව්‍ය ලෝකය කියා හැඳින්වෙන්නේ. දැන් මෙය අපායයි. මෙය භාරතයේ පිළිබඳ වූ කතාවක් පමණයි. ඉහළ අහස උඩ දිව්‍ය ලෝකය කියා කිසි දෙයක් නැහැ. දිල්වාලා දේවාලයේ සීලිම මත දිව්‍ය ලෝකය පෙන්වා තිබෙනවා. දිව්‍ය ලෝකයේ ඇත්තේ ඉහළයි කියා මිනිස්සු සිතන්නේ මෙන්න මේ නිසායි. මිනිස්සු කොහොමද සීලිමක ජීවත් වන්නේ? ඔවුන් හරි මෝඩයි. ඔබ දැන් සියල්ල ඉතාමත් පැහැදිලිව ඔහුනට කියා දෙනවා. තමන් දිව්‍ය ලෝකයේ වැසියන් වශයෙන් සිට දැන් මෙහි අපායේ වැසියන් බවට පත්වෙලා කියා ඔබ දන්නවා. දැන් නැවතත් වතාවක් ඔබ දිව්‍ය ලෝකයේ වැසියන් බවට පත්විය යුතුයි. මෙම දැනුම මනුෂ්‍යෙක් නාරායන කෙනෙක් බවට පත්වීම පිළිබඳවයි. සත්‍ය නාරායන බවට පත්වීමේ කතාව මිනිස්සු කියනවා. රාමා හා සීතා බවට පත්වීමේ කතාව කියවන්නේ නැහැ. සාමාන්‍ය මනුෂ්‍යෙක් නාරායන බවට පත්වීමේ කතාව තමයි කියන්නේ. ඉහළම තත්වය ලක්ෂ්මී හා නාරායන්ගේ තත්වයයි. අනික අංශක දෙකකින් අඩුයි. උසස් තත්වයක් දිනා ගැනීමට නම් උත්සාහයක් දැරිය යුතුයි. එම නිසා ඔබ උත්සාහ දැරුවේ නැතිනම් චන්ද්‍රවංශයේ කෙනෙක් බවටයි ඔබ පත්වන්නේ. භාරතයේ මිනිසුන් අපිරිසිදු වූ විට තමන්ගේ ධර්මය අමතක කර දමනවා. ක්‍රිස්තියානුවන් පවා සතෝ තත්වයෙන් තමෝ ප්‍රධාන තත්වයට පත් වුණත් අඩුම තරමින් තවමත් ඔහුන් ක්‍රිස්තියානි සමාජයට අයිති වෙනවා. ආදි සනාතන දෙවි දේවතා ධර්මයේ අය තමාව හඳුන්වාගන්නේ හින්දුවරුන් වශයෙනුයි. තමන් මුලදී අයිතිව සිටියේ දේවතා ධර්මයටයි යන්න ඔහුනට තේරෙන්නේ නැහැ. ඒක හරි පුදුමයක්. හින්දු ධර්මයේ ස්ථාපනය කළේ කවුදයි කියා ඔහුන්ගෙන් ඇසුවොත් ඔහුන් පටලැවිල්ලටපත් වෙනවා. ඔහුන් වන්දනා කරන්නේ දේවතාවරුන්. එම නිසා ඔහුන් අයිතිවන්නේ දේවතා ධර්මයට විය යුතුයි. කොහොම නමුත් ඔහුනට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මේකත් නාටකයේම තීරණය වී ඇති දෙයක්. මේ සම්පූර්ණ දැනුම ඔබගේ සිහියේ තිබෙනවා. පළමුවෙන්ම ඔබලා සිටියේ සූර්ය වංශයේ. පසුව අනෙකුත් ආගම් පැමිණියා. ඔබ දිගටම නැවත උපත් ගන්නවා. ඔබෙත් ඇතැම් අය මේ හරියටම දන්නවා. පාසල්වල පවා ඇතැම් ශිෂ්‍යයින්ගේ බුද්ධියට ඉතාමත් හොඳින් දැනුම ඇතුළු වෙනවා. නමුත් අනිත් අයට එතරම් නැහැ. මෙහිදීත් පරාජය වන අය හඳුන්වන්නේ සටන් කරන්නන් වශයෙනුයි. එම නිසා ඔහුන් චන්ද්‍රවංශයේ කොටසක් බවට පත්වෙනවා. එනම් අංශක දෙකක් අඩු තත්වයක්. ඔහුනට සම්පූර්ණ වෙන්න බැහැ. අසීමිත ඉතිහාසයක් හා භූගෝලයක් ඔබගේ සිහියේ තිබෙනවා. ශිෂ්‍යයන් පාසල්වලදී සීමිත ඉතිහාසයක් හා භූගෝලයක් ඉගෙන ගන්නවා. නමුත් ඔහුන් අශාරීරික ලෝකයවත් සූක්ෂ්ම කලාපය ගැනවත් කිසිවක් දන්නේ නැහැ. මෙය පූජකවරුන්ගේ සාදු සන්‍යාසීන්ගේ සිහියේ නැති දෙයක්. ජීවාත්ම වන අප අශාරීරික ලෝකයේ ජීවත් වන බව ඔබගේ බුද්ධියට අවබෝධ වෙනවා. මෙය භෞතික ලෝකයයි. මුළු දැනුමම ඔබගේ සිහියේ තිබෙනවා. මෙම හමුදාව සුවදර්ශන චක්‍රය කරකවන්නන්ගෙන් සෑදුණු එකක්. මෙම හමුදාව පියාවත් චක්‍රයත් සිහිපත් කරනවා. ඔබගේ බුද්ධියේ මෙම දැනුම තිබෙනවා. නමුත් ඔබ ළඟ කිසිම ආයුධයක් නැහැ. මෙම දැනුම හරහා ඔබ ඔබ ගැනම දර්ශන ලබා ගත්තා. නිර්මාපකයාත් නිර්මාණයේ මුල මැද හා අග පිළිබඳවත් වූ දැනුම පියා ඔබට ලබා දෙනවා. පියාගේ උපදේශය තමයි දැන් නිර්මාණකරු සිහිපත් කරන්න. එවිට ඔබගේ පාප දුරු වී යනු ඇත. තමන් ස්වදර්ශන චක්‍රධාරීන් බවට පත් වුණු තරමට හා අන් අයවත් ඒ තත්ත්වයට පත් කරවීමට උනන්දු වූ තරමට, වැඩි වැඩියෙන් සේවය කළ තරමට ඔබට උසස් තත්ත්වයක් හිමිවනු ඇත. මෙය පොදු කාරණයකි. ගීතාවට ක්‍රිෂ්ණාගේ නම දමා තිබෙන නිසා ඔබ පියාව අමතක කළා. ක්‍රිෂ්ණා දෙවියන් වෙන්න බැහැ. ඔහු පියා වෙන්නත් බැහැ. පියාගෙන් ඔබ උරුමයන් ලබනවා. පියාව හඳුන්වන්නේ පාරිශුද්ධකරු කියලයි. අපට අපගේ නිහඬ දනව්ව වෙත යා හැකිවන්නේ ඔහු මෙහි පැමිණී විට පමණයි. මෝක්ෂය ලබා ගැනීම සඳහා මිනිස්සු හරියට වෙහෙසෙනවා. ඔබ ඉතාමත් පහසුවෙන් ඒ ගැන පැහැදිලි කරනවා. ඔහුනට කියන්න, පාරිශුද්ධ කරුවන්නේ උත්තරීතර ජීවාත්මයයි. ඉතින් ඇයි එහෙනම් ගංගාවල ස්නානයට යන්නේ? මිනිස්සු ගංයුර මත අසුන්ගෙන සිටින්නේ මැරෙන්න ඕන නිසා. බෙංගාලයේ කෙනෙක් මිය යාමට ආසන්න වූ විට එහි සිටිනා මිනිස්සු ඔහුව ගංගානම් නදී අසබඩට ගෙන ගොස් එහි දෙවියන්ගේ නම මතුරනවා. එවිට ඒ ජීවාත්මය නිදහස් වෙනවා කියා ඔවුන් විශ්වාස කරනවා. ඒ ජීවාත්මය ශරීරය අතහැර ගියා. නමුත් ඔහු පාරිශුද්ධත්වයට පත් වුණේ නැහැ. ජීවාත්මයන්ව පිරිසිදු කළ හැක්කේ පරමාත්ම පියාට පමණයි. මෙන්න මේ නිසා තමයි මිනිස්සු දෙවියන්ට පමණක් කන්න ලව් කරන්නේ. පියා කියනවා, දැන් මා සිහිපත් කරන්න. එවිට ඔබගේ පාප දුරු වී යාවි. පියා පැමිණ පැරණි ලෝකය අලුත් කරවනවා. ඔහු අලුත්ම අලුත් ලෝකයක් නිර්මාණය කරන්නේ නැහැ. අච්චා සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමු වුණ දරුවන්ට ඔබගේ මව පියා බබ් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට නමස්කාර. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට නමස්කාර. ධාරණය සඳහා සාරාංශය අංක 1. පියාගේ ගුණධර්ම වලින් තමාව පුරවා ගන්න. විභාගයට පෙර තමාව සම්පූර්ණයෙන්ම පාරිශුද්ධ කර ගැනීමට උත්සාහ දරන්න. තමන්ගේ හොරණෑව තමන්ම ගහගන්න එපා. අංක 2. සදර්ශන චක්‍රධාරීන් වී අන් අයටත් ඒ තත්ත්වයට පත්වීමට උනන්දු කරවන්න. පියාවත් චක්‍රයත් සිහිපත් කරන්න. අසීමිත පියා කියන අසීමිත දෙයට ඇහුම් කන්දී ඔබගේ සිහිය අසීමිතව තබා ගන්න. එය සීමිතව තබා ගන්න එපා. වරධානය, ඔබගේ මුල් අවදියෙන් අහිතකර තත්වයන් ජයගෙන සංගම යුගයේ ජයග්‍රාහී මණිකක් බවට ඔබ පත් වේවා. විස්තර කරනවා, අහිතකර තත්වයෙන් ජය ගැනීමට මාර්ගය වන්නේ ඔබේ මුල් අවදිය අනුගමනය කිරීමයි. එම ශරීරය පවා ඔබේ නොවේ. එය ඔබ නොවේ. ඔබගේ මුල් අවධිය සහ ඔබේ මුල් ධර්මය ඔබට සතුට අත්විඳීමට හැකියාව ලබා දෙයි. පදාර්ථයේ කිසියම් ධර්මතාවයක් එනම් ඕනෑම බාහිර ආගමක් හෝ ශරීර පිළිබඳ දැනුවත් භාවයක් ඔබට කුමන හෝ ආකාරයක දුකක් අත්විඳීමට සලස්වයි. තමාගේ මුල් අවධිය නිරන්තරයෙන් පවත්වා ගන්නා අයට නිරන්තරයෙන් සතුට අත්විඳිය හැකිය. කිසිදු දුක් රැලකට ඔවුන් වෙත පැමිණිය නොහැක. ඔවුන් සංගම යුගයේ ජයග්‍රාහී මැණික් වේ. පාඨය. ඕනෑම නාස්තිකාර සිතුවිලි ප්‍රවාහයක් පරිවර්තනයේ බලෙන් අවසන් කරන්න. අව්‍යත්ත සංඥාව. ඒකාබද්ධ ස්වරූපයේ අවධානයෙන් නිරන්තරයෙන් ජය ලබන්න. මිනිසුන් පවසන්නේ අපි කොහේ බැලුවත් අපට පෙනෙන්නේ ඔබ පමණයි. එමෙන්ම අප පවසන්නේ අප කුමක් කළත් කොහේ ගියත් පරම පියා සෑම විටම සිටින්නේ අප සමගයි. එනම් ඔබ සිටින්නේ අප සමගයි. ඔබගේ වගකීම් ඔබ සමග ඇතිසේම ඔබට එම වගකීම ඉටු කිරීමට දිරිමත් කරවන කෙනා නිරන්තරයෙන් ඔබ සමග සිටී. කරන්හාර් එනම් කරන කෙනා සහ කරවන්හාර් එනම් කිරීමට දිරිගන්වන කෙනා යන දෙදෙනාම ඒකාබද්ධව සිටී. ඕම් ශාන්තිේ.